Honorable Arshana Rajakaruna, you have 14 minutes.
Thank you very much, Honorable Deputy Speaker. අද අධ්‍යාපනය ගැන අපි කතා කරනකොට අපි ගොඩ කාලයක් ඉඳන් අහලා තියෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළ යුතුයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැම ආණ්ඩුවක් ජයග්‍රහණය කරාම ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. මම විශ්වාස කරනවා යම් යම් ප්‍රතිසංස්කරණ සිදු වෙලා තියෙනවා කියන එක. නමුත් ඒ අවශ්‍ය තැනට සිදු වෙලා නැති බවත් පැහැදිලිව කියන්න ඕනේ. ඉතින් එක පැත්තකින් රැකියා විරහිත භාවය, ඒ වගේම අධ්‍යාපනයේ එහි ඇති අඩුපාඩු නිසා ඒ රැකියා විරහිතින් ප්‍රමාණයේ වැඩිවීමක් මෙන්න මේ වගේ අපිට දකින්න ලැබෙනවා. අපි ගත්තොතින් අධ්‍යාපනය ගැන කතා කරනකොට පෙර පාසල් මං හිතන්නේ ඉතාමත්ම වැදගත් මේ අඩු වයසේ දරුවන් සමහර අවස්ථාවලදී නිසි අධ්‍යාපන නොලැබෙලා තියෙනවා. දැන් මේ පෙර පාසල් පිළිබඳව විශේෂ අවධානයක් අපි යොමු කළ යුතුයි. නමුත් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවාද කියන සැකයක් තියෙනවා. මොකද පෙර පාසල් ඒ කිසිම ප්‍රමිතියක් නැහැ. තමන්ට ඕන විදිහට ඒ පෙර පාසල් ක්‍රියාත්මක වෙනවා. තමන් මේ පෙර පාසල් පිළිබඳව දැනුමක් නැතුව පෙර පාසල් පිළිබඳව ඒ අවශ්‍ය අධ්‍යාපනය නොලැබපු ගොඩක් පෙර පාසල් අද ලංකාව පුරාම විවෘත කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, එහි සේවය කරන දරුවන්ට උගන්වන අය පිළිබඳව ප්‍රමිතියක් ගැන කතා වෙනවා හරිම අඩුයි. ඒ සමහර පෙර පාසල් තියෙනවා එතනදී ඇත්තටම මේ තමන්ට හිතවත් අයව තමයි සහාය ගුරුවරුන් හැටියට බඳවගෙන තියෙන්නේ. සහාය ගුරුවරුන් හැටියට ඒ අයව බඳවගෙන මේ දරුවන්ගේ අත්‍යවශ්‍යම ප්‍රධානතම අධ්‍යාපනික ෆවුන්ඩේෂන් එක මේ පෙර පාසල් වලින් නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා කියන එක ගැටලුවක් බවට පත් වෙනවා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රාථමික අධ්‍යාපනය. දැන් ප්‍රාථමික අධ්‍යාපනය ගැන ගත්තාම හැමෝම මේ පහේ ශිෂ්‍යත්වය වෙනුවෙන් තමයි දෙමව්පියන්, දූ දරුවන්, එතකොට ටියුෂන් ගුරුවරුන් ඒ සියල්ලම අවධානය යොමු කරන්නේ. හැබැයි එය වැදගත් හොඳ අවස්ථාවක් ලැබෙනවා දරුවන්ට ඒ තමන්ගේ අධ්‍යාපන කුසලතා එක්ක ප්‍රසිද්ධ පාසල් වලට යන්න. හැබැයි අපි ඒ වගේම පිළිගන්නවා මේ කුඩා වයස් කාලේ ලොකු පීඩනයකටත් පත් වෙනවා. එතකොට ඒ දැන් ඔබ ආණ්ඩුවක් හැටියට අපිට අහන්න ලැබුණා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා ඒ ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක් සිදු කරනවා කියන එක. නමුත් එහි ස්ථාවරය පිළිබඳව මේ පාර්ලිමේන්තුවේදී ඔබේ අදහස ප්‍රකාශ කරෝතින් මං හිතන්නේ වඩා හොඳ වෙනවා. ඉතින් මේ ප්‍රාථමික අධ්‍යාපනයේදී බලනකොට මම ඉස්සෙල්ලා කිව්වාගේ මේ ශිෂ්‍යත්වය අරමුණ කරගෙන දරුවන්ට ලොකු පීඩනයක් ලැබෙනවා. දැන් මගේ දරුවා යන පාසලේ කොළඹ පෞද්ගලික පාසලක් ජාත්‍යන්තර පාසලක් නෙමෙයි. නමුත් මන් දකිනවා හොඳ දෙයක් පළවෙනි අවුරුදු තුනේ කිසිම විභාගයක් නැහැ. ඒ දරුවන්ට ඒ දරුවන්ගේ කාලවකවානුව දරුවන් හැටියට ජීවත් වෙන්න ගත කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. එතකොට ග්‍රේඩ් 1 2 3 මේ අවුරුදු තුනේම කිසිම විභාගයක් නැහැ. එතකොට ඒ කියන්නේ අධ්‍යාපනයක් නොලබනවා කියන එක නෙමෙයි. නමුත් ඒ අයට අර විභාගයක් නැති වුණාට වෙන වෙන ක්‍රියාකාරකම් වලින් ඒ තමන්ට ඒ දැනුම ලබා ගැනීම ක්‍රමවේදවල සකස් කරලා තියෙනවා. මං හිතනවා අපේ නියෝජ්‍ය අමාත්‍යතුමන්ලා ඉන්නවා මේ වගේ ක්‍රමවේදයක් අපේ රජයේ පාසල් වලටත් ලබා දීම සුදුසුයි. මොකද අපේ දරුවන්ට පුදුම විදියට පීඩනයක් මේ එකේ පන්තියේ දරුවාවත් අමතර පන්ති වලට යවන දෙකේ පන්තියේ දරුවටත් අමතර පන්ති වලට යනවා, ටියුෂන් වලට යවනවා. එතකොට දැන් මේ දරුවන්ට තමන්ගේ අර කුඩා අවධිය ඒ විනෝදයෙන් ගත කරන්න කිසිම හැකියාවක් නැහැ අපේ අහිංසක දෙමව්පියන්ුත්. මොකද අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඒ අයට හොඳ පාසලකට යවන්න. ඒකින්ද ශිෂ්‍යත්ව විභාගය සමත් වෙන්න ඕනේ. ශිෂ්‍යත්ව විභාගය ඉහලින්ම සමත් කරන්න මේ එකේ පන්ති ඉඳන් උත්සාහ කරනවා පුළුවන් තරම් පීඩනයක් ලැබෙනවා. නමුත් ඒගොල්ලන්ට අපේ දෙමාපියන් සමහරක් වෙලාවට ඒ අධ්‍යාපනය ගැනම හිතලා ඒ ගැන පමණක් අවධානය යොමු කරලා අපිට දැකලා තියෙනවා ශිෂ්‍යත්ව විභාගය සමත් වෙනවා. හැබැයි ඉතාම කනගාටු කියන්නේ මම කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපන ලැබුවේ. කොළඹ රාජකීය විද්‍යාලයට ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා ආපු ළමයි ඉන්නවා මගේ මිත්‍රයින්, ඕලෙවල් පාස් වුණේ නැහැ, ඕලෙවල් ෆේල් වුණා. ඒ ඕලෙවල් ෆේල් වුණේ මොකද අර පීඩනයේ සම්පූර්ණ දරුවන්ව අර ශිෂ්‍යත්වයටම යොමු කරලා එතනින් එහාට ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වලා නැහැ. ඉතින් මෙවැනි අවස්ථාවල් තියෙනවා. එම නිසා ප්‍රාථමික කාලවකවානුවේදී ඒ පුළුවන් තරම් දරුවන්ට ඒ දරුවන්ගේ කුසලතාවයන් ඉහළට දක්වන්න මේ විභාගය කේන්ද්‍රී අධ්‍යාපන ක්‍රමයේ යම් වෙනසක් සිදුවිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ විතරක් නෙමෙයි, දැන් ඕලෙවල් ගත්තාම ඕලෙවල් තියෙන සබ්ජෙක්ට්ස් ප්‍රමාණය ඒ පිළිබඳවත් අවධානය යොමු විය යුතුයි. එච්චර සබ්ජෙක්ට්ස් ගොඩක් දරුවන්ට කොහොමද දරාගන්නේ? ඒදි දරුවන් කොහොමද එච්චර මේ අධ්‍යාපනයක් එතර විභාග ප්‍රමාණයකට මුහුණ දෙන්නේ? එතකොට දරුවන්ට විශේෂයෙන්ම අපේ දැන් ප්‍රවණතාවයක් තියෙනවා මේ ක්‍රීඩාවන් කෙරෙහි, ක්‍රීඩා එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කෙරෙහි අවධානය යොමු කරන්නෙම නැහැ. ඒ මොකද ඕලෙවල්ස් පාස් වෙන්න, ඇත්තටම ඕලෙවල්ස් පාස් වෙන්න ඉතාම අපහසුයි තව ක්‍රීඩාවක් කරනවා නම්. එතකොට ක්‍රීඩාවල් කරන අයට මේ ඕලෙවල් පාස් වෙන්න ඒ තියෙන සබ්ජෙක්ට් ප්‍රමාණයදී එතකොට ගණන් සමත් වීම පිළිබඳව දැන් මේ ක්‍රීඩාවට දක්ෂ ඉතාම දක්ෂ දරුවෙක්ට ඒ අවස්ථාව ක්‍රීඩාව තුලින් ඉදිරියට යන්න මේ අධ්‍යාපන ක්‍රමයේ තුලින් තියනවද කියන ගැටලුව තියෙනවා. එම නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. දැන් අපි දැකලා තියෙනවා අපේ ප්‍රදේ ගම්වල වුණත් ජාත්‍යන්තර පාසල් කිසිම ප්‍රමිතියක් නැතුව මේ පෞද්ගලික පාසල් හැටියට ජාත්‍යන්තර පාසල් දිහා බලනකොට කිසිම ප්‍රමිතියක් නැතුව. මම කියන්නේ ජාත්‍යන්තර පාසල් සියල්ලම එහෙමයි කියලා. ජාත්‍යන්තර පාසල් ගණනාවක් තියෙනවා, ඉතා හොඳ අධ්‍යාපනයක් දරුවන්ට ලබා දෙනවා. ඒ ජාත්‍යන්තර පාසල් වලින් වෙන ඒ සේවාව අපි අගයන්න ඕනේ. නමුත් ඒක ඒ ජාත්‍යන්තර පාසල් කියලා මේ පාසල් කඩ විවෘත වෙලා තියෙනවා. ඇත්තරම ඒක ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වනවා කිව්වට ඒ ඉංග්‍රීසි භාෂාවේ මට්ටම ඒ ප්‍රමිතීන් ඒ සියල්ලම ඇත්තම ඉතාම කනගාටුදායකයි. එතකොට මේ ජාත්‍යන්තර පාසල් කියලා මේ අපේ ප්‍රදේශවාසීන්ට තියෙනවා හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න, ඉංග්‍රීසි දැනුම ලබා දෙන්න අපි ජාත්‍යන්තර පාසලකට දාන්න ඕනේ කියලා ඒ ජාත්‍යන්තර පාසල මට්ටම තේරුම් ගන්නේ නැහැ. නමුත් ජාත්‍යන්තර පාසලකට දානවා. ඒතකොට ජාත්‍යන්තර පාසලකට දාලා ඉතාම මේ දුර්වල අධ්‍යාපන ක්‍රමයක් මට්ටමක් තමයි මේ ජාත්‍යන්තර සමහර ජාත්‍යන්තර පාසල් විශේෂයෙන්ම මේ කොළඹින් පිට තියෙන ජාත්‍යන්තර පාසල් වල තියෙන්නේ. එතකොට දැන් ඒවා පිළිබඳව අධීක්ෂණයක් මේ අධ්‍යාපන අමාත්‍යාංශය තුලින් තිබිය යුතුමයි. මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ විශේෂයෙන්ම පෙර පාසල් ඒ වගේම පෞද්ගලික ජාත්‍යන්තර පාසල් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා ඒ ගැන වොච් ඩොග් කෙනෙක් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරලා ඒව අධීක්ෂණය කරන්න ක්‍රමවේදයක් අපි සකස් කරන්න සුදුසුයි කියලා කියනවා. ඒ වගේම තමයි අපි කවුරුත් දන්නවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ වැටුප් විෂමතාවයන් මේ වැටුප් විෂමතාවයන් පිළිබඳව දැවැන්ත සටනක් කරපු අපේ මහින්ද ජයසිංහ අපේ මන්ත්‍රීතුමා මං හිතන්නේ දැන් මෙතුමා එහෙම විෂමතාවයක් දැන් නැහැ කියලා කියනවත් දන්නේ නැහැ. නමුත් ඒ විෂමතාවයන් පිළිබඳව ඒ බලාපොරොත්තු ඉටු වෙලා නැහැ කියන එක අද උදේත් මට දුරකථනයෙන් සමහර ගුරුවරු විදුහල්පතිවරු සඳහන් කරා මේ ගැන කතා කරන්න කියලා. එතකොට මේ විෂමතාවයන් පිළිබඳව තමුන්නාන්සලා මේ ගුරුවරුන්ගේ විශ්වාසය දිනාගෙන ආණ්ඩුවට පැමිණිච්ච පිරිසක්. විශේෂයෙන් ඒ අයගේ ගුරු විෂමතාවයන් වැටු විෂමතාවයන් පිළිබඳව. ඒ වගේම විදුහල්පතිවරු. දැන් විදුහල්පතිවරුන්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි ගුරුවරුන්ට වැඩි වැටුපක් ලැබෙනවා. විදුහල්පතිවරයෙක් වුණාම ඒ වැටුප සමහරක් වෙලාවට අර ගුරුවරයෙක්ගේ තියෙන වැටුපට වඩා අඩුයි. එතකොට දැන් එතනදී විදුහල්පතිවරයෙක් වීමට සමහර ගුරුවරු අකමැති. මොකද පඩිය අඩුයි. ඉතින් මම හිතන්නේ මේක ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒතකොට විදුහල්පතිවරුන් අපිට හිඟයක් තියෙනවා. ගුරුවරුන්ගේ හිඟයකුත් තියෙනවා. නමුත් විදුහල්පතිවරුන්ගේ ලොකු හිඟයකුත් තියෙනවා. ඉතින් මම තමුන්නාන්සේලාට විශේෂයෙන්ම කියන්න ඕනේ ඒ විදුහල්පතිවරුන්ගේ ඒ වැටුප පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න. ඒ වගේම තමයි දැන් දේශපාලනීකරණය කිරීම පිළිබඳව. දැන් විදුහල්පතිවරුන්ට දේශපාලනික පත්වීම් ලබා දීම පිළිබඳව. ඒ වගේම අපේ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්ලාට දේශපාලන පත්වීම් ලබා දීම පිළිබඳව. අපි දැක්කා විපක්ෂ නායකතුමාත් සඳහන් කරා මේ දේශපාලන අකටයුතුකම් සිදු වෙලා තියෙනවා. විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්ලාට මේ ගැන ඉතාම ඌමනාවෙන් කියන්න ඕනේ අපේ අධ්‍යාපන ක්‍රමය දේශපාලනීකරණය කරන්න එපා. ඒ දේශපාලනයෙන් තොර වැඩසටහන ක්‍රියාත්මක කරන්න. අපි ඉස්සර දැක්කා එකේ පන්තියට දරුවන්ව පාසලට දාන්න දේශපාලඥයන් ගාවට තමයි යන්නේ. දැන් මේ තත්ත්වය නෑ. ඒක හොඳ දෙයක්. දැන් ඒක නියම ක්‍රමවේදයකට ඒ අවස්ථාවල් අහිමි වෙලා තියෙනවා. එම නිසා දැන් දේශපාලඥයන් ගාවට එකේ පන්තියට එන්නේ නැහැ. හරිද? ඒකින්ද ඉතාම ඕනෑකමින් කියනවා මේ දේශපාලනීකරණය කිරීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ විනාශයකට පත් වෙනවා. එම නිසා ඒ විපක්ෂ නායකතුමාත් සඳහන් කරපු දේශපාලන පරිගැණීම් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න. ඒ වගේම මම මේ වෙලාවේ කියන්න ඕනේ මේ ගුරු පුරප්පාඩු. දැන් තමුන්නාන්සලා දන්නවා මේ ගුරු පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපේ ප්‍රදේශවල පාසල්වලට ඒ පුරප්පාඩු සඳහා තමුන්නාන්සලා බඳවා ගැනීම හැකියක්මනින් ඉටු කරන්න. මොකද මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපිට ඉදිරියට යන්න නම් මේ ගුරුවරුන්ගේ ඒ අඩුපාඩු ටික නැති වෙන්න ඕනේ. ඒතර ගුරු පාසල් තියෙනවා ගුරු පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ විශාල ප්‍රමාණයක් ගුරු පුරප්පාඩු තියෙනකොට ඒ සුදුසු අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලැබෙන්නේ නැහැ. ඉතින් ඔබ කවුරුත් දන්නවා මේ ගැන හැම ආණ්ඩුවක්ම කතා කරනවා. නමුත් මේ පුරප්පාඩුන් නිසි පරිදි ෆිල් වෙන්නේ නැහැ. ඉතින් මේ ගුරුවරුන්ට ඒ අවශ්‍ය බඳවා ගැනීම හැකියක්මනින් ඉටු කරන්න කටයුතු කරන්න ඒ සඳහා තමුන්නාන්සලාගේ තමුන්නාන්සලා දිරිමත් වෙන්නේ. ඒ වගේම තමයි මාට ප්‍රථමයෙන් කතා කරපු අපේ විශේෂ අවශ්‍යතා තිබෙන ගරු මන්ත්‍රීතුමා වැදගත් කාරණාවක් ප්‍රකාශ කරා. මේ විශේෂ අවස්ථාවන් තියෙන දරුවන්ට නිසි පහසුකම් ලබා දිය යුතු පාසල්වල විශ්වවිද්‍යාලවල ඒ වගේම තමයි ඒ විශේෂ අවස්ථාවන් තියෙන දරුවන්ට විශේෂ කුසලතා තියෙන, එහෙම නැත්නම් විශේෂ ට්‍රේනින් එකක් තියෙන ගුරුවරුන් සිටිය යුතුයි. ඒ පිළිබඳව අපි කටයුතු කරන්නේ. ඒ කියන්නේ බිල්ඩින් ටිකේ පහසුකම් ටික තිබ්බට වැඩක් නැහැ. අපේ ඒ විශේෂ අවස්ථා තියෙන දරුවන් හැන්ඩල් කරන්න පුළුවන්. විශේෂ අවස්ථා තියෙන දරුවන් එක්ක අධ්‍යාපනය ලබා දෙන්න
හර්ෂණ රාජකරුණ you have 2 more minutes.
අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් ඒ ට්‍රේනින් එකක් තියෙන ටීචර්ස්ලා සිටිය යුතුයි. ඒ වගේම තමයි දැන් තමුන්නාන්සලා දන්නවා මේ 106ක් ඉල්ලලා සටන් කරපු ආචාර්ය සමිතියේ සම්මේලනයේ සාමාජිකාවක් තමයි අද අධ්‍යාපන ඇමති. හරිද? එතකොට දැන් විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ කතිකාවරුන්ගේ වැටුප් ගැටලුව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මොකද දැන් මෙතන කැඳවුම්කරු හැටියට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න මහතා ප්‍රකාශ කරනවා වෛද්‍යවරයෙකුට එන්ට්‍රි ලෙවල් එකේදීම 102,000 විතර වැටුපක් ලැබෙනවා. හැබැයි විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන්ට තියෙන්නේ ඊට වඩා ගොඩක් අඩුපඩියක්. මේ වැටුප් වැඩිවීම හරහා ඒ තත්ත්වය උග්‍ර වෙයි කියලා හිතනවා. ඉතින් මෙන්න මේ අපි වෛද්‍යවරුන් වගේම ඇත්තටම මේ රට තුල රඳවාගත යුතු, ඒ වගේම පහුගිය කාල සීමාවේදී යම් යම් ආර්ථික අපහසුතාවයන් නිසා අපේ රට අත්හැර දාලා පිටරටවල් වලට ගිය විශාල ලෙක්චරර්ස්ලා ඉන්නවා. එතකොට කතිකාචාර්යවරුන් සිටිනවා. එතකොට දැන් ඉන්න ප්‍රමාණය හරි ආරක්ෂා කරගන්න, ඒ වගේම ඒ වෙනුවෙන් සටන් කරපු පුද්ගලෙක් හැටියට අද අධ්‍යාපන ඇමතිවරයෙක් හැටියට පත් වෙලා ඉන්නවා අපේ අග්‍රාමාත්‍යතුමිය. එතකොට අන්න ඒ ඉඳලත් තාම මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඒ මේ මම කියන දෙයක් නෙමෙයි, දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධානයේ කැඳවුම්කරු ඇතුළු ඒ සංවිධානය තමයි ප්‍රකාශ කරන්නේ. එම නිසා තමුන්නාන්සේලා සීලු
දෙනා
ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියා ප්‍රකාශ කරමින් ඔබට කාලය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. බොහොමත් ස්තුතියි.
Order please, the proceedings of this committee of the whole parliament will be suspended until 1 p.m. for the lunch break.